අයිබෝවන් ආදරණීය දුවෙ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම 6.11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබට ගෙන එන්නට. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරු පියාණන්.
අයිබෝවන් දුවෙ පුතේ, අදත් අපි එකතුලා ඉන්නේ ඌව ගුරු ගෙදර ඔයාලගේ චිත්‍ර පාඩමත් එක්ක. ඉතින් දුවල පුතාලා දන්නවා අපි පහුගිය සති කීපෙම විවිධ මාතෘකා එක්ක ඔබගේ චිත්‍රමය කරුණු පිළිබඳව සාකච්ඡා කරා. ඒ අතරේ ඉතිහාසය, ඒ වගේම විවිධ කලා නිර්මාණයන්, විවිධ කලා ශිල්පීන් සහ විවිධ සාම්ප්‍රදායික ජන කලා කර්මාන්තයන් පිළිබඳව සාකච්ඡා කරමින් අපි ඔබත් එක්ක අදහස් බෙදාගත හදාගත්තා. ඉතින් දුවේ පුතේ, අදත් අපි උත්සාහ කරන්නේ ලංකාවේ තවත් එක් වැදගත් ජන කලා කර්මාන්තයක් එක්ක එහි ඇති විශේෂ ලක්ෂණ සමගින් ඔබත් එක්ක අදහස් හුවමාරු කරගන්න. අපේ දුවල පුතාලා දන්නවා චිත්‍රකලාවත් එක්ක අපි කලා ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරද්දී අප නිරන්තරයෙන්ම කලා කර්මාන්ත පිළිබඳව අවධානය යොමු කරනවා. ඉතින් ඒ අතරින් අපට කරුණු අධ්‍යයනය කිරීමට සිදුවන, නැත්නම් කරුණු අධ්‍යයනය කළ යුතු වෙන ප්‍රබල ජන කලා කර්මාන්තයක් තමයි වෙස්මූණු කර්මාන්තය කියලා කියන්නේ. නමේ ශ්‍රේණියේදී ඔබ මේ වෙස්මූණු කර්මාන්තය පිළිබඳව කරුණු ඉගෙන ගන්නවා. ඉතින් අපේ දුවල පුතාලා ලොකු පන්තිවල ඉන්න දුවල පුතාලා මේ වෙද්දි මේ වෙස්මූණු කර්මාන්තය ඉගෙනගෙන ඇති. ඒ වගේම අපේ චූටි පන්තිවල ඉන්න දුවල පුතාලා, නමේ ශ්‍රේණියෙන් පහළ පන්තිවල ඉන්න දුවල පුතාලා ඉස්සරහට මේ පිළිබඳ කරුණු තවත් අධ්‍යයනය කරයි, ඔබට පන්ති කාමරෙදිත් මේ පිළිබඳව කතා කරයි. අද දවසේ අපි මේ වෙස්මූණු කලාවේ ඉතිහාසය සහ මේ වෙස්මූණක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කතාබහ කරමු. හොඳයි දුවේ පුතේ, ඔබ වෙස්මූණු දැකලා ඇති. අනේක විධ වෙස්මූණු, විවිධ වර්ණයන්ගෙන් යුතු වෙස්මූණු දැකලා ඇති. ඒ වගේම තමයි ඔබ විවිධ වෙස්මූණු භාවිතා කරලත් ඇති. යම්කිසි නාට්‍ය, ජන නාට්‍යවලදී වෙන්න පුළුවන්, නැත්නම් පාසලේදී විවිධ ප්‍රසංගවලදී වෙන්න පුළුවන්, විවිධ අවස්ථාවන්වලදී වෙස්මූණු භාවිතා කරලත් ඇති. ඒ වගේ තමයි දූපති අද වෙද්දී වෙළඳපොලේ වාණිජමය පරමාර්ථයෙන් තියෙන විවිධාකාරයේ වෙස්මූණු ඔබ දැකලා ඇති. ඉතින් අපි කතා කරන්නේ මේ විවිධ වාණිජ පරමාර්ථයෙන් කරන්නා වූ වෙස්මූණු වලට එහා ගිය අපේ සාම්ප්‍රදායික ජන කලාවක් විදිහට අපේ ජන හදවත් එක්ක, නැත්නම් මේ කියන අපේ මේ ජනතාව එක්ක ජන කලාවත් එක්ක බද්ධ වෙච්ච වෙස්මූණු කර්මාන්තය පිළිබඳව. ඉතින් මේ වෙස්මූණු කර්මාන්තය මේ විදිහට ජනතාව එක්ක බද්ධ වෙද්දී මේ වෙස්මූණ කියන එක මිනිසා එක්ක බද්ධ වුණේ කොහොමද? නැත්නම් මේ වෙස්මූණ මිනිසාට සමීප වුණේ කොතනදීද? අපි මුලින්ම ඒ පිළිබඳව ටිකක් හොයලා බලමු. දුවේ පුතේ, ඔබ දන්නවා මේ වෙස්මූණ කියන කාරණාව ජනතාව, නැත්නම් මේ මිනිස්සු එක්ක සමීප වෙන්නේ, නැත්නම් මිනිසා වෙස්මූණ භාවිතය ආරම්භ කරන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් බව. ඔබ ඉතිහාසය ඉගෙන ගද්දි, නැත්නම් වෙනත් මේ හා සම්බන්ධ වෙනත් විෂයන් ඉගෙන ගද්දි, ඔබ ඉගෙනගෙන ඇති අතීත මානවයාට විවිධ අභිචාර විදි, නැත්නම් විවිධ ආගමික වතාවත් තිබුණා. ඒ සඳහා ඔවුන් විශේෂයෙන්ම මේ ගෝත්‍රික සමාජ, නැත්නම් මේ දඩයක්කාර ගෝත්‍රික ජන සමාජය ඇතුලේ විවිධා වූ ආගමික පුද පූජාවන් තිබුණා දුවේ පුතේ. ඉතින් මේ පුද පූජාවන් සඳහා ඔවුන් බහුලවම වෙස්මූණු භාවිතා කරා. ඒ වගේම තමයි ඒ දඩයක්කාර දිවි පෙවෙත ඇතුලේ ඔවුන්ට සතුන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීමේ අවශ්‍යතාවයකුත් මතුවුණා. විවිධ සතුන්ගෙන් ආක්‍රමණ ඔවුන්ට සිදු වුණා. ඉතින් මේ සතුන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීමට, නැත්නම් මේ මිනිස්සු රෞද්‍ර පෙනුමක් ලබා ගැනීම සඳහා ඔවුන් මුලින්ම මේ වෙස්මූණු භාවිතය ආරම්භ කරා කියලා අදහසකුත් තියෙනවා. ඒ වගේම තමයි සතුන් බිය වැද්දීමට, විශේෂයෙන්ම ඔවුන්ගේ මේ දඩයම් කටයුතු සඳහා පහසුවක් විදිහට. ඔබ දන්නවා සතුන් බියවද්දා දුවන සතුන්ව ඔවුන් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් අතීතයේදී භාවිතා කරා. ඉතින් මෙහිදී මේ සතුන් දිවීමට සැලැස්වීම සඳහා, නැත්නම් බියවැද්දවීම සඳහා යොදාගත්තා වූ උපක්‍රමයක් විදිහටත් මෙන්න මේ වෙස්මූන ඔවුන් භාවිතා කරා. මෙන්න මේ ආකාරයෙන් මේ කොලොම්බියානු, අස්ටෙක්, ඒ වගේම තමයි ටොටෝමැක්, ඒ වගේ තමයි මේ මෙක්සිකෝ ගෝත්‍රිකයන් වගේ විවිධ ජන කණ්ඩායම් අපේ ප්‍රාග් ඓතිහාසික යුගවලදී මෙන්න මේ වෙස්මූන හඳුනාගත්තද. ඉතින් ඉන් අනතුරුව ක්‍රමිකව මේ කෘෂිකාර්මික ජන සමාජවලටත් මේ වෙස්මූනේ අවශ්‍යතාවය දැනුණා. ඒ මොන වගේ කරුණු සඳහාද? ඔවුන් ඔබ දන්නවා වර්ෂාව, ආහාර වගේ දේවල් වලට විවිධ යාතු කර්ම කරා. ඔබ දන්නවා අපේ ගම් දනව්වල අදටත් සමහර වර්ෂාමය කටයුතු සඳහා විවිධ යාතු කර්ම කරන අවස්ථාවන් තිබෙනවා. අද අපි වෙස්මූණු භාවිතා නොකරනවා වෙන්න පුළුවන්. නමුත් අතීතයේදී ඒ යාතු කර්ම සඳහා ඔවුන් විශේෂයෙන්ම මේ කෘෂිකාර්මික ජන සමාජයන්හිදී වෙස්මූණ භාවිතා කරා. ඒ වගේම තමයි මේ ලෙඩවලින් ආරක්ෂා වීම සඳහා ඔබ මේ අදටත් ජන සමාජය තුළ අත්විඳිනවා. මේ විවිධ ඇදහිලි සම්ප්‍රදායන්, විවිධ යාතු කර්මයන්, විවිධ ක්‍රමවේදයන් භාවිතා කරා මේ ලෙඩ දුක්වලින් ආරක්ෂා වීම සඳහා. ඉතින් මේ සඳහාත් ඔවුන් වෙස්මූණ අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට භාවිතා කරා. ඒ වගේම තමයි දූපතේ මේ බවභෝගයෙන් ඵලදාව වැඩි ඵලදාවක් තමන් වැපුරු දෙයින් වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වෙන විවිධ යාග හෝම වුන් කරා. ඉතින් මෙන්න මේ ශ්‍රශ්‍ය ඵලදාව සඳහා, නැත්නම් මේ වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා ඔවුන් දෙවියන්ට කැපවීම සඳහා, එහෙම නැත්නම් මේ දෙවියන්ව ආමන්ත්‍රණය කිරීම සඳහා, නැත්නම් මේ ස්වභාව ධර්මයේ ආමන්ත්‍රණය කිරීම සඳහා භාවිතා කරපු ප්‍රබල උපාංගයක් තමයි වෙස්මූණ කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෙලාට ජපානය, ඉන්දියාව, කොරියාව වගේ රටවල මේ ඉතිහාසයේදී මෙන්න මේ වෙස්මූණ මේ කෘෂිකාර්මික ජන සමාජයන්වලදී බහුලව භාවිතා වුණු ආකාරය අපට දක්නට පුළුවන්. ඉතින් දෙවිත දැන් ඔබ මම මුලින් සඳහන් කරා ඔබ වෙළඳපළේ තිබෙන සහ විවිධ ස්ථානයන්හි තැන්පත් කර තිබෙන වෙස්මූණු දැකලා ඇති. ඉතින් මුල්ම කාලේ මේ වෙස්මූණ මේ අද තිබෙන තත්වයේ නෙවෙයි අපට දක්නට තිබෙන. ප්‍රාග්ඓතිහාසික යුගවලදී මුලින්ම මානවය කරේ දෙපතේ මේ මැටි වගේ දේවල් මුහුණේ තවරාගෙන මේ මූණේ තියෙන ආකෘතිය වෙනස් කරගත්තා. මූණේ තියෙන මේ රූපමය ස්වභාවය වර්ණමාද්යෙන් වෙනස් කරගත්තා. ඉතින් මේ ක්‍රමවේදී තමයි ක්‍රමිකව මේ මූණට ඉදිරියෙන් තවත් යමක් තබාගෙන ඒ ආකෘතිය වෙනස් කර ගැනීම දක්වා වර්ධනය වෙන්නේ. ඉන් අනතුරුව ඔවුන් ශාක පොතු වගේ දේවල් මේ සඳහා භාවිතා කරා, සත්ව හම් වගේ දේවල් භාවිතා කරා, කොලාතු විවිධ ශාක පත්‍ර වගේ දේවල් භාවිතා කරා මේ සඳහා. පසු කාලීනව ඔවුන් දැව භාවිතයෙන් වෙස්මූණු නිර්මාණය කරමින් අද වෙද්දී මා පෙර සඳහන් කරපු මේ අපේ ජන සමාජය හා බද්ධ වෙච්ච මේ ජන කලාව තුළ දැව මාධ්‍යයෙන් කරනු ලබන වෙස්මූණු දක්වා මෙය ව්‍යාප්ත වුණා. ඉතින් දුවේපුතේ දැන් අපි කතා කරේ මේ වෙස්මූණේ කොහොමද ජන සමාජය, නැත්නම් මේ මිනිසාට වෙස්මූණ කියන අංගය සම්බන්ධ වෙන්නේ කොහොමද කියන, නැත්නම් මේ අත්‍යවශ්‍ය අංගයක් බවට ඉතිහාසයේදී පත් වෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව. ඉතින් පසු කාලීනව මේ ලංකාව වගේ රටවල් වලටත්, නැත්නම් මේ වෙස්මූණ කර්මාන්තයක් විදිහට ලංකාව වගේ රටවල් වලටත් ව්‍යාප්ත වුණා. එය ලාංකීය අභිමානයන් තුළ, නැත්නම් ලාංකීය ක්‍රමවේදයන් සහිතව ලාංකීය ඇදහිලි සහ ලාංකීය ජන සමාජයේ තිබෙන විවිධ විශ්වාස, විවිධ දේව සංකල්ප සහ විවිධ නාට්‍යානුසාර අංග වලට උචිතයිරින් පසු කාලීනව ලංකාව තුළ ප්‍රබල ජන කලා අංගයක් බවට පත් වෙනවා. ඉතින් ඔබ දන්නවා අපේ ලංකාවේ වෙස්මූණු කර්මාන්තය සඳහා, නැත්නම් රූකඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ කොහෙද කියලා හෙව්වොත් ඔබට එන උත්තරයක් තියෙනවා. අම්බලංගොඩ ප්‍රදේශය. ඉතින් මේ දකුණු කරේ, නැත්නම් මේ දකුණු ලක මේ අම්බලංගොඩ ප්‍රදේශය සමගින් මේ ව්‍යාප්ත වෙන මේ වෙස්මූණු කර්මාන්තය බෙන්තර, මිරිස්ස, මතුගම වගේ අපේ මේ බොහෝ ප්‍රදේශයන් වල ව්‍යාප්තව ජන කලා කර්මාන්තයක් විදිහට අදටත් සිද්ධ වෙනවා දකින්න පුළුවන් දුවේ පුතේ. ඉතින් මේ අතිශය උසස් ජන කලා කර්මාන්තයක් විදිහට නැත්නම් මේ ජන කලාවක් විදිහට තමයි අපට දක්නට පුළුවන් වෙන්නේ. අපේ ප්‍රෞඩත්වය, අපේ ඉතිහාසය, අපේ තියෙන සංස්කෘතික බැඳීම් ලෝකයට ඉදිරිපත් කිරීමේ ප්‍රබල ක්‍රමවේදයක් බවට අද වෙද්දි මෙන්න මේ වෙස්මුහුණු නිර්මාණය නැත්නම් මේ වෙස්මුහුණු කර්මාන්තයේ පත්ව තිබෙනවා. මේ වෙස්මුහුණු කර්මාන්තයත් එක්ක බැඳිච්ච තව කර්මාන්ත කීපයක් තිබෙනකොට කැටයම් කැපීම, බලි රූප තනීම, සිතුවම් බැඳීම, ඒ වගේම තමයි මේ රූකඩ තනීම, මේ වගේ මේ සියලු මා සඳහන් කළ සියලු කලා අංගයන් මෙන්න මේ වෙස්මුහුණු කර්මාන්තයත් එක්ක එකිනෙකට බද්ධ වූ කලා අංගයන් විදිහට තමයි දිවෙන්නේ. ඉතින් මේ වෙස්මුහුණු කර්මාන්තය ලංකාවේ සෑම ස්ථානයකම අපට දක්නට ලැබෙන්නේ නැහැ. හේතුව තමයි මේ පරම්පරාගත ශිල්පයක්. පරම්පරාවට ඉතාමත්ම ගෞරවනීය විදිහට පැවිත එන, ඒ වගේම තමයි ඒ පැවතීමේදී පිළිපැදිවිදු වත් පිළිවෙත්, ඒ වගේම තමයි සාම්ප්‍රදායික ශිල්පක්‍රම රැකගෙන ඉතාමත්ම ගෞරවයෙන් යුතුව කරනු ලබන මේ නිර්මාණමය කර්මාන්තයක් තමයි මේ වෙස්මුහුණු කර්මාන්තය කියලා කියන්නේ. ඒ නිසා තමයි මේක මේ පාරම්පරිකව ඔවුන් විසින් ආරක්ෂා කරගෙන පැවතගෙන එනු ලබන්නේ. ඉතින් දෙපොතේ මෙන්න මේ වෙස්මුහුණු කර්මාන්තය පිළිබඳව කතා කරද්දී අපට අතිශය වැදගත් මේ වෙස්මුහුණක් නිර්මාණය කරන්නේ කොහොමද කියන ක්‍රමවේදය. අපි වෙස්මුහුණක්ෙන් ලංකාව තුළ භාවිත කරන්නේ කුමක් සඳහාද, ඒ තුළින් ලංකාවේ කරනු ලබන ක්‍රියාකාරකම් මොනවාද කියන කාරණාව පසුව කතා කරනවා. අපි මුලින්ම බලමු වෙස්මුහුණක් නිර්මාණය කිරීමේ ශිල්ප ක්‍රම නැත්නම් ක්‍රමවේදය මොකක්ද කියන කාරණාව. දෙපතේ ඔබ ඉතාමත්ම අවධානයෙන් මේ ටික අහගන්න ඕනේ. හේතුව තමයි මේ වෙස්මුහුණු කර්මාන්තයත් එක්ක බැඳිච්ච විවිධ වචන තියෙනවා, විවිධ භාෂාවන් තියෙනවා. ඔබ දන්නවා දැන් ලංකාවේ විවිධ ප්‍රාදේශීය වශයෙන් දැන් අපි උදාහරණයක් දරද්දොත් කමත් භාෂාව, ඒ කමතේදී භාවිත කරන භාෂාවන්, ඒ වගේ ප්‍රාදේශීය ව්‍යවහාරයේදී ගැනෙන විවිධ භාෂාවන් තිබෙනවා. ඒ භාෂාවන් තුළ ඒ සඳහා අනන්‍ය වූ විවිධ වචනයන් තියෙනවා, ශබ්දාර්ථයන් තියෙනවා. ඉතින් මෙන්න මේ වචන, මේ වගේ ශබ්දාර්ථයන් ගණනාවක් තියෙන කලාකර්මාන්තයක් තමයි මේ වෙස්මුහුණු කලාකර්මාන්තය කියලා කියන්නේ, නැත්නම් වෙස්මුහුණු කර්මාන්තය කියලා කියන්නේ. ඉතින් මේ වෙස්මුහුණු කර්මාන්තයේ තිබෙන මේ විශේෂිත වූ වචනයන් ඔබ අනිවාර්යෙන් දැන සිටිය යුතුයි. විශේෂයෙන් මේ ඔබගේ සාමාන්‍ය ද්වීප වේතටත් නැත්නම් සාමාන්‍ය දැනීමටත් අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ එදිනෙදා පාසල් වැඩ කටයුතු වලදී, එහෙම නැත්නම් මේ චිත්‍රකලා විෂයක් විදිහට හදාරද්දී ඔබගේ අධ්‍යයන කටයුතු සඳහාත්, ඒ අතිශය නැත්නම් ඔබගේ විභාග වැඩ කටයුතු සඳහාත් ඒ ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙන නිසා. ඉතින් දෙපතේ මේ අපි මුලින්ම බලමු මේ වෙස්මුහුණක් නිර්මාණය කරද්දී ඔවුන් භාවිත කරන නැත්නම් ශිල්පීන් භාවිත කරන ලබන අමුද්‍රව්‍ය මොනවාද කියන කාරණාව. දෙපතේ මේ දැව මාධ්‍යෙන් වෙස්මුහුණු නිර්මාණය කරන්න කියලා අපි මේ කලාකර්මාන්තයක් ඉදින් නිර්මාණය කරද්දී දැව භාවිතයෙන් නිර්මාණය කරන්න කියලා අපි මුලින්ම සඳහන් කරා. එෙහිදී මේ වෙල් කඳුරු, ඒ වගේම රුක්කත්තන සහ එරබදු වගේ දැව තමයි මේ ශිල්පීන් මේ වෙස්මුහුණු නිර්මාණය සඳහා භාවිතයට ගන්න. එහිදීත් මේ වෙල් කඳුරු මේ ශාකයේ දැවය ඉතාමත්ම වැඩි වශයෙන් ඔවුන් මේ වෙස්මුහුණු සඳහා භාවිතයට ගන්නවා. ඉතින් ඇයි මේ විශේෂිත වූ ශාක, දැන් ලංකාව වගේ මේ ජෛව විවිධත්වය නැත්නම් මේ ශාක විවිධත්වය ඉතාමත්ම ප්‍රබල මේ ප්‍රබලව පවතින රටක මේ ශාක දෙක තුනක දැව පමණක් ඇයි මේ වෙස්මුහුණු නිර්මාණය සඳහා යොදාගන්නේ? ඒ ඔබට ගැටලුවක් වෙන්නේ නැති. දෙවිතේ මේ වෙස්මුහුණක් නිර්මාණය කරද්දී මෙහින් බලාපොරොත්තු වෙන කාරණාවල් කීපයක් තියෙනවා. එකක්, මෙය කල්පවතිය යුතුයි. ඒ වගේම මේ සියුම් අංග සහිතව මේ අලංකාරෝත්ව නිර්මාණය කළ යුතුයි. ඒ වගේම තමයි වෙස්මුහුණක් නිර්මාණය කිරීමේ ප්‍රමුඛ බලාපොරොත්තුව තමයි මේ වෙස්මුහුණ ප්‍රයෝජනයට ගැනීම. එය ගැමි නාටකයේදී වෙන්න පුළුවන්, නැත්නම් ශාන්ති කර්මයේ යාතු කර්මයක් ආශ්‍රිතව වෙන්න පුළුවන්. මේ වෙස්මුහුණ මිනිසුන් විසින් භාවිතයට ගන්නවා. තමන්ගේ මුහුණේ දාගෙන ඒ අවශ්‍ය ක්‍රියාවලිය සිදු කරනවා. ඉතින් මෙහිදී සැහැල්ලු බව අතිශය වැදගත්. ඉතින් මෙන්න මේ කියන කරුණු සියල්ල රැකගෙන ඉන්න. එහෙම නැත්නම් මේ මම දැන් මේ සඳහන් කරපු කරුණු අතර අපි සංක්ෂිප්තව ගත්තොත් නැත්නම් මේ ඔබට සරලවම කියලා දුන්නොත් කැටයන් කැපීමට පහසු වෙන්න ඕනේ මේ ලීය. ඒ වගේම තමයි මේ පිපිරීම් වලින් තොරව නැත්නම් මේ පුපුරන්නේ නැතුව මේ ශක්තිමත් බන්ධනයක් මේ දැවේ ශක්තිමත් වෙන්නත් ඕනේ. ඒ වගේම අතිශය වැදගත් කාරණාව සැහැල්ලු දැවයක් වෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ ගුණාංග සියල්ල තිබෙන දැව බොහොම අඩුයි. ඉතින් ඒ සඳහා සුදුසුම දැව වර්ග තමයි මෙන්න මේ වෙල් කඳුරු, රුක් කත්තන සහ එරබදු වගේ දැවයන් යොදා ගන්න හේතුව මෙන්න මේ කියපු කාරණා කීපය. ඉතින් දීපතේ මෙන්න මේ දැව යොදාගෙන නිෂ්පාදනය කරද්දී මේ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන පියවර දෙකකින් යුක්ත වෙනවා. එකක් තමයි මේ වෙස්මූණු නැලීම හෙවත් කැපීමේ පියවර. එක තමයි වෙස්මූණ නැලීම හෙවත් කැපීමේ පියවර. වෙස්මූණක් කපනවා නැත්නම් නෙලනවා. ඒ කියන්නේ ඔබ දන්නවා නෙලනවා කියන වචනේ අර්ථය අපි මීට කලින් පාඩම් වල සඳහන් කරලා තියෙනවා. යම් කිසි අමුද්‍රව්‍යයක් භාවිත කරමින් අවශ්‍ය කොටස් ඉතුරු කර ගැනීමෙන් අනවශ්‍ය කොටස් ඉවත් කර ගැනීම අපි හඳුනා ගන්නවා සරලව නෙලීමක් විදිහට. ඉතින් නෙලීමේ හෝ කැපීමේ ක්‍රියාවලිය ඔන්න පළවෙනි පියවර. දෙවෙනි පියවර ඉදිර අපි සඳහන් කරන්න පුළුවන් වර්ණ ගැන්වීමේ පියවර. නැත්තම් ඒ කපාගත් වෙස් මුහුණ වර්ණ ගැන්වීම. හොඳයි දෙවිදේ. ඉතින් මෙන්න මේ පියවරවල් දෙක සහිත මේ වෙස්මූණු නිර්මාණය කිරීමේ ශිල්පීන් ඔබ දන්නවා ලංකාවේ විවිධ කලාකර්මාන්තවල නියැලෙලා ඉන්න ශිල්පීන්ට විවිධ නාමකරණ නැත්නම් විවිධ ආමන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මෙහිදී හඳුනාගන්නේ අපි මොවුන් පොදුවේ සිත්තරුන් කියන නමින්. සිත්තරුන් කියන නම ඔබට සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහොම හුරුනමක්. ඉතින් මේ සිත්තරුන් කියන නමින් තමයි අපි වෙස්මූණු ශිල්පීනුත් පොදුවේ හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ සිත්තරුන් අතීතයේදී මේ වෙස්මූණු නිර්මාණය කරද්දී ඇඹුම් කවි නැත්නම් මේ අඹන කවි යොදාගත් දෙපොතේ ඒ වගේන් අදහස් වෙනවා මේ වෙස්මූණක තිබිය යුතු දේව මේ දේහයන්ගේ ලක්ෂණයන් නැත්නම් මේ කැටයම් ලක්ෂණයන් වර්ණ ආදී කරුණු ඇතුළත් කරපු මෙන්න මේ ඇඹුම් කවි කියමින් තමයි ඔවුන්ගේ වෙස්මූණු නිර්මාණය කරන්නේ. ඉතින් මේ කවි ඇතුලේ තියෙන්නේ මේ වෙස්මූණ තමන් නිර්මාණය කරන වෙස්මූණට අවශ්‍ය වන්නා වූ සාධකයන්. ඒක කොහොමද නිර්මාණය කරන්න ඕනේ? ඒ හැඩයන් මොනවාද? ඒ වර්ණයන් මොනවාද? ඒ කැටයම් නිර්මාණය කරන්න ඕනේ කුමන ආකාරයකින්ද කියන කාරණාව මෙන්න මේ ඇඹුම් කවිවල නැත්නම් මේ අඹන කවිවල ඇතුළත් වෙලා තිබුණා කියලා සාක්ෂි තියෙනවා. හොඳයි අපි බලමු මේ ආකාරයෙන් වෙස්මූණක් නෙලීමේ නැත්නම් මේ පළවෙනි පියවර ඇතුලේ තියෙන පියවරයන් මොනවාද කියන කාරණාව. හොඳයි දෙවිද. අපි මුලින්ම සඳහන් කරලා ලබා ගන්න දැව පිළිබඳ ඔන්න මේ දැව මුලින්ම නැත්නම් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මේ රුක් කත්තන කියලා නැත්නම් වෙල් කඳුළු කියලා මේ දැවය නැත්නම් මෙලී කඳ අරගෙන මුලින්ම පුතේ මුහුණේ ප්‍රමාණයට නැත්නම් අපි වෙස්මූණ නිර්මාණය කරන්නට අවශ්‍ය ප්‍රමාණයට ඒ අවශ්‍ය දිගට සහ පළල යුතු කොටස් අරගෙන කෑලි කපා ගන්න. මේ ලී කොටස් අවශ්‍ය කොටස් වලට කපා ගන්න ලී කඳක්. ඉතින් උදාහරණයක් විදිහට අපි හිතමු දිග ලී කඳකින් අපිට අවශ්‍ය වෙස් මුහුණක උස වෙන්නේ අඩි දෙකක් උස වෙස් මුහුණක් නිර්මාණය කරන්න කියලා. ඉතින් ඔන්න ශිල්පියා ඒ අවශ්‍ය ප්‍රමාණය අඩි දෙකේ 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 කොටස් කපා ගන්න. අපි මේ කපා ගැනීමට විශේෂ නමක් භාවිත කරනවා. මම මුලින් කිව්වනේ මේකට වූ විශේෂිත වූ මේ ව්‍යවහාර නැත්නම් විශේෂිත වූ වචනයන් තියෙනවා කියලා. මෙන්න මේ කොටස් නැත්නම් මේ ලී කඳ අවශ්‍ය ප්‍රමාණයන්ට කෑලි වලට කපා ගැනීම අපි හඳුන්වනවා ඝන කැපීම කියන නමින්. මොකද පුතේ ඝන කැපීම කියන නමින්. හොඳට මතක තියාගන්න පළවෙනි එතකොට මේ පියවරන්ගේ පළවෙනි එක බවට පත් වෙන්නේ ඝන කැපීම. ඉන් අනතුරුව අපිට තව පියවරයක් ලැබෙන පුතේ පායම් පෑහීම. ශිල්පියා විසින් ඊළඟට අනුකමන ගන්න මේ පායම් පෑහීම නැත්නම් මේක මේ මරම් ගැසීම කියලත් අපි හඳුන්වනවා. පා ඉම් පෑහීම කියලත් අපි ඉතිහාසයේදී මේක ශිල්පීන් හඳුනාගෙන තිබෙනවා. පදම් රහීම කියලා අපි මේක හඳුනා ගන්නම ශිල්පීන් තුල. ඉතින් මෙන්න මේ පායම් පෑහීම කියන දේෙන් සිද්ධ වෙන්නේ පුතේ මේ ලීකොටේ ගැට සහිත මේ ඔබ දන්නවා ලීකොටයක් වුණාම ඒ ඒකාකාරීව පවතින්නේ නැහැ. විවිධ ගැට සහිත කොටස් තියෙනවා. ඉතින් මේ ගැට සහිත කොටස් සුමට කරලා කොටස් ඒ කොටස් ඉවත් කරලා මේ ලී කොටේ එක් පැත්තක ඇස්සක් අහිනවා. ඇස්සක් අහිනවා කියන එක ඔබ මේ ඇස්සක් අහිනවා කියන එක ඔබගේ වැඩිහිටියන්ගෙන් අහලා බලන්න. මේ විශේෂයෙන්ම ඒ කියන්නේ විවිධ අපි මේ සිංහල භාෂාව තුල භාවිතා කරන වචනයක් මේ ඇස්සක් අහිනවා කියන කාරණාව මම උදාහරණයක් ඔබට තේරුම් ගන්න දැන් හිතන්නකෝ ඔබේ හරියටම සිලින්ඩරාකාර පැන්සලක් ඔබ සතුයි කියලා. ඉතින් මේ පැන්සලේ මේ පැන්සල යම් කිසි පෘෂ්ඨයක් මත දාපු ගමන් රෝල් වෙලා යනවා. ඉතින් මේ ඔබ හිතන්න ඔබ සියුම් පිහියකින් මේ පැන්සලේ එක පැත්තකින් චූටි සූරලා එක පැත්තක් පොඩ්ඩක් පැතලි කරගන්නවා. අන්න රෝල් වෙලා යන ගතිය ඒ පැතලි කරපු හරියදී නවතිනවා. මෙන්න මෙවැනි කාරණාවක් තමයි පුතේ මේ ඇස්සක් අහිනවා කියන එකේදී මෙතනදී කෙරෙන්නේ. එක පැත්තක් එක පැත්තක කොටසක් ඉවත් කරගන්නවා මේ කඳේ. හරියටක් නෙවෙයි හරියට අඩුවෙන් වූ කොටසක්. හොඳයි. පායම් පැහිවෙන අනතුරු පුතේ ඔවුන් විශේෂිත වූ කාරණාවකට යමුනවා. ඒක තමයි මෙන්න මේ දල හැඩය නැත්නම් මේ මුහුණේ තියෙන දල හැඩය ලකුණු කර දැන් ඔබ දන්නවා දැන් සම්පූර්ණ ලී කොටය තාම තිබෙන්නේ එහි දල හැඩ ප්‍රධාන හැඩ ටික මෙන්න මේ ස්ථානයෙන් තිබෙන්නේ ඇස් මෙතන කට මේ මූලික හැඩ ටික ලකුණු කරලා අවශ්‍ය තරමට ලී කොටේ අනවශ්‍ය කොටස් ටික ඉවත් කරලා අවශ්‍ය කොටස විතරක් ඉතුරු කරගන්න. සංකීර්ණ කිසිවක් මතු කරන්නේ නැහැ. වැඩි කොටස් මුහුණට වැඩි කොටස් ටික පමණක් ඉවත් කරගන්න. ඉන්න අනතුරුව ඔවුන් පියවරකට යමු වෙනවා. ඒක තමයි මේ දෙපොතේ කිරි හිඳවීම කියලා අපි හඳුනාගන්නේ. හොඳට මතක තියාගන්න කිරි හිඳවීම. මොකද්ද මේ කිරි හිඳවීම කියලා කියන්නේ? මේ ලීයේ තිබෙන කිරි ගතිය ඉවත් කරනවා. කිරි හිඳවීමෙන් සිද්ධ වෙන්නේ ඒක. ඇයි ලීයේ කිරි ගතිය ඉවත් කරන්නේ? අපිට ඇති වෙන ගැටලුව. දෙපොතේ මේ කැටයම් කිරීමට පහසු වෙන්න නම්, ඒ වගේම තමයි වර්ණ කිරීමට පහසු වෙන්න නම් ලීයේ කිරි ගතිය තිබුණොත් අමාරු. විශේෂයෙන්ම කිරි ගතිය තියෙන ලීයක ඒ ඔවුන්ගේ උපකරණ භාවිතා කරලා කැටයන් කපා ගැනීම ඉතාමත්ම අසීරුයි. ඒ වගේම ඒවා ඉතාමත්ම බරයි එළියට. ඒ නිසා මේ අධික කිරි ගතිය විශේෂයෙන්ම ඔබ දන්නවා මේ කදුරු ලීය වගේ ලීවල කිරි ගතිය ඉතාමත්ම වැඩි. ඒ බන්ධන ශක්තිය වැඩි ලීවල කිරි ගතිය වැඩි. ඉතින් මේ අධික කිරි ගතිය හිඳවීම සඳහා ඔවුන් උපක්‍රමයක් භාවිතා කරනවා. විශේෂයෙන්ම උපක්‍රම කියන උපක්‍රම කීපයක් භාවිතා කරනවා. ඒ අතර මද පවනේ වියලීමත් එක උපක්‍රමයක් විදිහට භාවිතා කරනවා. ඒ වගේම තමයි කීප වාරයක් දුමේ තියලා නැත්නම් මේ දුම් ගැසීමට සැලැස්වීම තුලිනුත් ඔවුන් මේ ලීයේ තියෙන කිරි ගතිය හිඳවා ගන්නවා. ඉතින් මෙන්න මේ කිරි හිඳවීමෙන් පස්සේ නැත්නම් මේ දවස් ගාණක් මේ දුමේ තියලා නැත්නම් මද පවනේ තියලා ගන්න ලීය දැන් වෙස් මුහුණ නිර්මාණය කරන්නට සුදුසුයි. ඉන් අනතුරු ඔවුන් මොකද කරන්නේ? මුහුණේ අවශ්‍ය සියුම් හැඩ මතු කරගන්න මේ ඇස් කන් නාසය වගේ සියුම් හැඩ මතු කර ගැනීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ අපි හඳුන්වනවා විශේෂ වචනකින් ලකුණු කැපීම කියන වචනය. මොකද පුතේ ලකුණු කැපීම කියලා කියන්නේ? මේ කිරි හිඳවාගත්තු ලීයේ මූණේ අවශ්‍ය සියුම් හැඩ නිර්මාණය නැත්නම් මතු කර ගැනීම. ඒ වගේම මෙන්න මේ ලකුණු කැපීමත් එක්කම සිද්ධ වෙන තවත් ක්‍රියාවක් තියෙනවා. දැන් ඔබ දන්නවා දැන් මේ කොටෙන් මිනිසෙකුගේ නැත්නම් මේ අවශ්‍ය ප්‍රමාණයට වෙස් මුහුණක් නිර්මාණ නැත්නම් මූලික හැඩ ටික දැන් මතු කරලා ඉවරයි. නමුත් ඔබ දැකලා ඇති වෙස් මුහුණක් අපි පළඳිද්දී ඒ වෙස් මුහුණ අපේ මුහුණට ආදේශෙන් නැත්නම් මුහුණට මුහුණ මේ වෙස් මුහුණ ඇතුළට යම් තරමක් දුරට ඔබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි කියන්නේ පළඳ ගන්නවා කියලා, එහෙමනේ පළඳ ගන්න නේද? ඉතින් මෙන්න මේ විදිහට වෙස් මුහුණ ඇතුළට යොමු කිරීමට නම් මේ වෙස් මුහුණ ඇතුල් පැත්තෙන් කුහරයක් සාදේ ගත යුතුයි මූණේ ප්‍රමාණයට. ඉතින් මේ මූණේ ප්‍රමාණයට ගැළපෙන විදිහට ඇතුල් පැත්තෙන් මේ නිර්මාණය කරන ලබන කුහරය නිර්මාණය කරන්නෙත් මෙන්න මේ ලකුණු කැපීම කිරීමෙන්, අනතුර ලකුණු කැපීමත් සමගින්මයි. ඉතින් මෙන්න මේ කුහරය සාදා ගැනීමෙන් අනතුරුව නැවතත් මාස දෙකක් තුනක් විතර ශිල්පියා විසින් මෙන්න මේ වෙස් මුහුණු දුමේ දමා ගන්නවා. ඉතින් දුමේ දමා ගන්න කලින් පාර දුමේ දමාගත්තු දුවේපිතේ මේක තියෙන අධික කිරි ගතිය හිඳීම සඳහා මේ වතාවේදී මේ සියුම් හැඩ මතු කිරීමෙන් අනතුරුව මේ කුහරය සාදා ගැනීමෙන් අනතුරුව ඔවුන් නැවත දුමේ දමා ගන්නේ මාස දෙකක් තුනක් වෙස් මුහුණේ කලල් පැවැත්ම සඳහා. ඉතින් දුවේපිතේ ඔන්න අපි සාකච්ඡා කරා කරුණු කීපයක් පිළිබඳ, විශේෂ කරුණු කීපයක් පිළිබඳ වෙස් මුහුණක් නිර්මාණය කිරීමේදී නැත්නම් මේ නෙලීමේදී මුල් පියවරේදී ආපු අපිට හමු වුණු විශේෂ වචන කීපයක් පිළිබඳව එහිදී මුලින්ම ඝන කැපීම, ඉන් අනතුරුව පායම් පැහැීම, අනතුරුව කෙරෙහිඳ වීම සහ ලකුණු කැපීම කියන කටයුතු ඉෂ්ට සිද්ධ කරා. ඔන්න දැන් එතනින් කරපු වෙස් මුහුණ මාස දෙකක් තුනක් දුමේ දැම්ම වැඩි සවිශක්තියක් බලාපොරොත්තු වෙන. අනතුරු පුතේ ඒ දුමේ දාලා මාස දෙකක් තුනක් දුමේ දාලා ගත්තු දැන් වෙස් මුහුණ දැන් අඩක් දුරට වැඩ නිම කරගෙන යන වෙස් මුහුණේ ඉන්න නතුරුව ශිල්පීන් කරන්නේ මේ දුමේ දාලා අරගෙන ඉවර වෙලා එයට අවශ්‍ය අනිකුත් අවශේෂංගයන් එකතු කරනවා. උදාහරණයක් විදිහට අපි ගමු දත්, උඩු රැවුල්, ඔටුනු, කන් වගේ අංගයන්. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වෙස් මුහුණු මේ ලීයේ ප්‍රමාණයත් එක්ක සමහර වෙස් මුහුණු තිබෙනවා එකම ලීයෙන් නිර්මාණය කරන්න බෑ. ඒ වගේම තමයි මේ රැවුල, ඇහි බැඹ වගේ දේවල් වෙස් මුහුණක අපිට ඒ ලීයෙන්ම නිර්මාණය කර ගැනීමට අපහසු තැන් තිබෙනවා. ඒ කියන්නේ සමහර දේවල් පිටින් වෙස් මුහුණට වැද්දී යුතුයි. ඉතින් මෙවැනි අංග සමහර දත් ඉදිරියට පැන්නුණු දත් ඔබ දැකලා ඇති, දිව වගේ අංග දැකලා ඇති, කන් දැකලා ඇති. ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ ආභරණ වගේ දේවල් වෙස් මුහුණට වෙනම නිර්මාණය කරලා ඒවයේ ලීයට වැද්දී නැත්නම් අපි කියන පුරුද්දනවා කියලා කියන්නේ මේ පිරිද්දීම තුලින් තමයි දෙවිපතේ මේ වෙස් මුහුණ නිර්මාණය කරගන්නේ. මෙන්න මේ ආකාරයට දැන් වෙස් මුහුණේ මූලික කටයුතු ඉවර කිරීමෙන් අනතුරුව දෙවන පියවර එහෙම නැත්නම් මේ වර්ණ ගැන්වීමේ කොටසට තමයි අපි එළඹෙන්නේ. දැන් වෙස් මුහුණ නිර්මාණය කළා තියෙන්නේ. ඔන්න දැන් අපි යනවා වර්ණ ගන්නවා. ඉතින් වර්ණ ගැන්වීමේදී අපි මුලින්ම කරන පියවර තමයි පුතේ මේ ලීයෙන් කපා ගත්තා වූ දැන්ට මේ නෙලා ගත්තා වූ වෙස් මුහුණ උපදැමීම කරනවා. උපදැමීම. ඔබ දැකලා තියෙන නිවසේදී ඔබේ නිවසේදී දැවයෙන් භාණ්ඩයක් නිර්මාණය කරද්දී දුවේ පුතේ ඒ භාණ්ඩය වර්ණාලේපනයක් කරනවානේ. ඉතින් මෙන්න මේ වර්ණ ඒ ලීයේ තිබෙන තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඔයගේ විශේෂ දේවල් සඳහා හේට වටිනාකමක් එක් කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වර්ණයක් ලබා ගැනීම සඳහා ඔය කියන විශේෂ කරුණු හේතු කොටගෙන අපි ඒ වර්ණ ගන්නවා. ඉතින් මෙහිදී ඔබ දැක ඇති ඒ සුමට කිරීමක් නැත්නම් උපදැමීමක් වර්ණ ගැනීමට කලින් කරනවා. ඉතින් මෙන්න මේ සඳහා අපි නිවසේදී නම් වැලිකඩදාසි ඔබ දන්නවා වැලිකොල කියලා කියන්නේ වැලිකඩදාසි භාවිතා කරනවා. මෙන්න මෙවැනි දෙයක් තමයි දුවේ පුතේ මේ උපදැමීම කියන කාරණාවේදී සිද්ධ වෙන්නේ වෙස් මුහුණකදී. මේ කපා නිම වූ මුහුණ මේ සූරා මට්ටම් කරගෙන මේ අපි කියන්නේ මේකේ මේ මතු පිට ස්වභාවය ඉතාමද සිනිඳු බවට පත් කරලීම තමයි මෙන්න මේ උපදැමීමේදී උපදැමීමේ ක්‍රියාවලිය තුළ ශිල්පියා වෙතින් කරනු ලබන්නේ. එතනදී අතීත ශිල්පීන් නම් ගොඩක් වෙලාවට මේ බූව සහිත ශාක පත්‍රයන් තමයි මේ සඳහා යොදාගත්තේ. කොරසකොළ, මොටදැලිය, කොටතිඹුල ඒ වගේ මේ විවිධ බූව සහිත ශාක පත්‍රයන්ගෙන් මේ වෙස් මුහුණ අතුල්ලලා උපදමා ගත්තා. නමුත් වර්තමානයේදී මම අර කලින් සඳහන් කරපු විදිහට අපි නිවසේදී එහෙම භාවිතා කරන විදිහට සියුම් වැලිකඩ දාසි භාවිතා කරමින් ශිල්පීන් මෙන්න මේ වෙස් මුහුණේ උපදමා ගැනීම සිද්ධ කරනවා. ඉන් අනතුරුව වර්ණ කිරීම කරනවා. ඉතින් මේ වර්ණ කිරීම කිරීමේදී දූපතේ අපිට තවත් එක් විශේෂිත තැනක් මුණ ගැහෙනවා. ඒ තමයි මේ අල්ලියාදු කියන වචනය. වර්ණ කිරීමේදී මේ අල්ලි මොනවාද මේ අල්ලියාදු? චිත්‍රකලාවේ නිතර ප්‍රශ්නවලදී අහන දෙයක් ඔය අල්ලියාදු කියන එක. අල්ලියාදු. දූපතේ ඔබ දන්නවා දැන් අපි හිතමු ඔබ නිවසේදී අලුතෙන් හදපු බිත්තියක් වර්ණ ගන්නවා කියලා. මේ බිත්තිය වර්ණ ගන්නවන්න කලින් ඔබ දන්නවා ඒ ඊට කලින් එහි තිබෙන සියුම් වූ අර කඩතුළු මකා ගැනීම සඳහා වෙනම ආලේපනයක් අපි කියන්නේ මේ අර ෆිලර් එකක් කියලා ෆිලර් කෝඩ්ඩයක් කියලා කියන්නේ මේ ෆිලර් ආලේපනයක් කරනවා. ඉතින් මෙන්න මෙවැනිම කාරණාවක් තමයි මේ අල්ලියාදු කිරීම නැත්නම් මේ අල්ලියාදු කියලා මේ වෙස් මුහුණු ශිල්පියා කරන්නේ. මම කිව්වේ ඔබට සරල වීම සඳහා මම මේ උදාහරණය ගත්තේ. මෙහිදී වෙන්නේ මේ වෙස් මුහුණ වර්ණ කිරීමට ප්‍රථම වර්ණ තැවරීමට ප්‍රථම සමස්ත වෙස් මුහුණම සුදු පැහැයක් ලබා ගැනීම සඳහා කරනු ලබන ආලේපනයක්. ඒ සුදු පැහැය ලබා ගැනීම වගේම එහි තිබෙනා වූ සියුම් වූ කඩතොළු මකා ගැනීම වගේ විශේෂ කරුණුත් මෙහිදී මේ අල්ලියාදු කිරීමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවාද මේ අල්ලයාදු කියලා කියන්නේ? දෙපොතේ මේ සුදු වර්ණයේ අතීතයේදී සකසා ගන්නේ මකුළු මැටි සහ කිරි මැටි පෙරා ගැනීම. මකුළු පැටි හෝ කිරි මැටි පෙරා ගැනීම. ඔබ දන්නවා යම් කිසි භාජනයක රෙදි කඩක් බැඳලා එහි සම්පූර්ණ වතුර පුරවලා සියුම් රෙදි කඩක් බැඳලා එහි සම්පූර්ණ වතුර පුරවනවා. ඉන් අනතුරුව මේ මකුළු මැටි හෝ කිරි මැටි අරගෙන රෙදි කඩට ඉහළින් හොඳට අපි වතුර එකේ දාලා අනන්න ඕනේ. ඉන් අනතුරුව අර සියුම් රෙදි කඩට ඇතුළෙන් අපි කියන්නේ මෙහි තාමත්ම අවශේෂ ද්‍රව්‍යයන් බා වෙනවා. ඉන් අනතුරුව ඒ වතුර ටික පෙරාරලා අර යටට අඩියට බාවුණු ඒ කොටස අරගෙන තමයි අතීතයේදී ශිල්පියා මෙන්න මේ අල්ලියාදු සකසා ගත්තේ. අද වෙද්දී නම් මම කලින් සඳහන් කර වෙළඳ පොලේ කෘත්‍රිමව නිර්මාණය කරනු ලැබූ මෙන්න මේ වගේ ආලේපනයන් නැත්නම් මේ වර්ණාලේපනයට පෙර කරනු ලබන ආලේපනයන් අපට දක්නට පුළුවන්. හොඳයි. මේ අල්ලියාදු කරණයෙන් දැන් සුදු කරගත්තා වූ වෙස්මූණ ඉන් අනතුරු දූපතේ ඒ ඒ වෙස්මූණට අදාළ වූ වර්ණයන් යොදා ගනිමින් වර්ණ කිරීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ වර්ණ කිරීම සිද්ධ කරද්දී ශිල්පීන් විසින් මේ චරිතවල ස්වභාවය නැත්නම් වෙස්මූණක් නිර්මාණය කර වෙස්මූණක් නිර්මාණය කිරීමේ සිට මේ වර්ණ කිරීම දක්වාම මේ චරිතයේ ස්වභාවය නැත්නම් මේ වෙස්මූණේ භාවිතය මොකක්ද කියන එක පිළිබඳව ලොකු දැනුමකින් යුතුව තමයි මේ කාරණාව සිද්ධ කරන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම එක් වෙස්මූණක් යාතු කර්ම සඳහා භාවිත කරන එකක් වෙන්න පුළුවන්. තවත් වෙස්මූණක් ගැමි නාට්‍යයක් සඳහා භාවිත කරන එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය දෙක අතර යම් කිසි වෙනසක් තියෙනවද ඒකෙත්? ඉතින් මේ වෙනසේ ඕන්නේ නෙලීමේදීත් ඒ වර්ණ කිරීමේදීත් මේ වෙනසට අවශ්‍ය සාධාරණයේ හැම අවස්ථාවකදීම ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් මෙහිදී මේ වර්ණ කිරීමේදී ඔවුන් මේ චරිතවල තියෙන මේ ලෞකික தত্ত্বය සහ අලෞකික ස්වરૂපය පිළිබඳව විමසිලිමත් වෙනවා. ඒ වගේම තමයි සමාජ தত্ত্বය. මේ වෙස්මූණ කුමන සමාජ தত্ত্বයක් නිරූපණය කරන වෙස්මූණක්ද කියන කාරණාව. ඒ වගේම තමයි මේ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය. මේක මේ කුඩා වයසක් නිරූපණය කරන වෙස්මූණක්ද? එහෙම නැත්නම් වැඩිමහලු වයසක් නිරූපණය කරන වෙස්මූණක්ද? නැත්නම් මේක මේ ස්ත්‍රියක් නිරූපණය කරන වෙස්මූණක්ද? පුරුෂයෙක් නිරූපණය කරන වෙස්මූණක්ද කියන කාරණා. ඒ වගේම තමයි දේහ ලක්ෂණ. මෙන්න මේ කියන ලක්ෂණයන්ට අනුකූලව තමයි ඔවුන් වර්ණ කිරීම සිදු කරන ලබන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ රාජකීය නැත්නම් මේ ප්‍රභූන් ඔය නිලදරුවන් වගේ අවස්ථා වන නැත්නම් ඒ සඳහා ගැලපෙන වෙස්මූණු නිර්මාණයේදී ඔවුන් මේ රතු කහ තැඹිලි සුදු වගේ වර්ණයන් භාවිත කිරීම බහුලව දකින්න පුළුවන්. ඒ වගේ තමයි සාමාන්‍ය වැසියන් දක්වන වෙස්මූණු බොහෝ වෙට තියෙනවා. ඉතින් ඒ වගේ වෙස්මූණු සඳහා ශිල්පියා අඳුරු වර්ණ විශේෂයෙන්ම දුඹුරු, කොළ පාට සහ කහ පාට, අළු පාට වගේ වර්ණයන් බහුලව භාවිත කරපු ආකාරය දක්නට පුළුවන්. ඒ වගේ තමයි අපිට මුණගැහෙන වෙස්මූණු අතර මේ අදිමානුෂීය චරිත නිර්මාණය කරන වෙස්මූණු. ඉතින් මේ අදිමානුෂීය චරිත නිර්මාණය කරද්දී ඔවුන් බොහෝ විට රතු, සුදු, කහ, ඒ කියන්නේ රතු මිශ්‍ර දුඹුරු වගේ වර්ණයන් වැඩිපුර භාවිත කරන ආකාරයක් අපට දක්නට පුළුවන්. ඉතින් දුවේපතේ මෙන්න මේ වර්ණයන් මේ ආකාරයෙන් ශිල්පීන් ඒ චරිතවලට අනුගතව වර්ණ කරද්දී බොහෝ විට ඕන් ඉතාමත්ම සියුම් පින්සල් සහ ඒ අදාළ සිතුවම් කරන්නේදී භාවිත කර හැකි උපකරණයන් රෙදි කඩවල් ඔය වගේ බොහෝ දේවල් භාවිත කරනවා. ඉතින් මෙන්න මේ අතීත ශිල්පීන් මේ වර්ණ සකසා ගැනීමේදී බොහෝ විට මේ චිත්‍රකරණයේ යෙදුණු ශිල්පීන් සාම්ප්‍රදායිකව වර්ණ සකසා ගත්තා වූ ක්‍රමවේදයන්ම තමයි වෙස්මූණු කර්මාන්තයේදී වර්ණ සකසා ගැනීම සඳහා භාවිත කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාම්ප්‍රදායික ක්‍රම අතර දැන් කහ වර්ණය සඳහා ශිල්පීන් භාවිත කරන හිරියක්. ඒ වගේම රතු වර්ණය සඳහා බදන්න දොපිතේ සාදලිංගම් භාවිත කරනවා. ඒ වගේම සුදු සඳහා මකුළු මැටි. ඒ වගේම මේ දම් වර්ණයේ සහ කොළ වර්ණයේ ප්‍රභේදයන් සකසා ගැනීමදී මේ බෝවිටියා ශාකය, කීකිරින් දියා ශාකය, රණවරා මෑ වගේ ශාක යොදා ගන්නවා. ඒ වගේම තමයි මේ කළු වගේ වර්ණයන් සඳහා විවිධ දැලි යොදා ගැනීම සිද්ධ කරනවා කලා ඉතිහාසය තුළ. ඉතින් මේ ආකාරයෙන්ම තමයි මේ සාම්ප්‍රදායික ශිල්පීන් වෙස්මූණු නිර්මාණය සඳහාත් මේ කලා මේ වර්ණයන් සකසා ගන්න. ඉතින් අද වෙද්දී නම් දුවේපතේ මේ සාම්ප්‍රදායික වර්ණයන් යොදා ගැනීමක් අපට දකින්න ලැබෙන්නේ තාමත්ම කලාතුරකින් දක්නට ලැබෙන්නේම නැති තරම් ඔබ දකින්නවා වෙළඳ පොලේ නිෂ්පාදනය කරා වූ විවිධ වර්ණයන් තිබෙනවා, විවිධ වර්ණ ප්‍රභේදයන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වර්ණ ප්‍රභේදයන් භාවිතා කළා තමයි ඔවුන් බොහෝ විට අද වර්තමානයේ මේ වෙස්මුණු අලංකරණය කිරීම සිද්ධ කරන්නේ. අතීතයේදී මෙන්න මේ වෙස්මුහුණක් වර්ණ කිරීමෙන් අනතුරුව ඒ මත තවත් ආලේපනයක් කරා. දැන් දුවලපතලට මම මේක සරලව කියන්නම්, ඔබ දැක ඇති ඔබ නිවසේ ලී බඩු දැව භාණ්ඩ වල ආලේපනයකින් අනතුරුව එහි ආරක්ෂාව සඳහා නැවතත් උඩින් ආලේපනයක් කරනවා. නැත්නම් එහි දිස්නේ ලබා ගැනීම සඳහා නැවතත් උඩින් ආලේපනයක් කරන ස්වරූප කරන ආකාරය ඔබ දැකලා ඇති ඔබේ වැඩිහිටියන්. ඉතින් එවැනිම ආලේපනයක් මෙන්න මේ අතීත ශිල්පීන් භාවිතා කරා. ඒ සඳහා වුන් භාවිතා කරේ පුතේ දොරණ තෙල් හෝදියුල් ලාටු, දියුල් මේ ගසේ මේ දියුල් ලබා ගන්නලා ලාටු භාවිතා කරා. එහෙම නැත්තම් දොරණ තෙල් මෙන්න මේ වර්ණ කරන ලද වෙස්මුණු උඩින් ආලේපන කරා. ඉතින් මෙන්න මේ ආලේපනයෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ වෙස්මුණේ කල් පැවැත්ම ලබා ගැනීම. මේ වර්ණවල ශක්තිය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් දැවයටත් ආරක්ෂාවක් කරමින් කල් පැවැත්මක් ලබා ගැනීම, නැත්නම් වෙස්මුණේ කල් පැවැත්ම එක බලාපොරොත්තුවක් වුණා. ඒ වගේ තමයි මේ වෙස්මුණු තෙත්වණේට රොතු දෙන පරිදි ඔබ දන්නවා මේ විවිධ අවස්ථාවන් වලදී ඔවුන්ට භාවිතා කරන්න සිද්ධ වෙනවා විවිධ පරිසර තත්ත්වයන් යටතේ. ඉතින් එවැනි තත්ත්වයන් යටතේ මේ හිරු එළිය සහ විශේෂයෙන්ම තෙත්වණේ හිරුලේටත් වඩා තෙත්වණේ වැඩි හේතුව තමයි බොහෝ විට මේ පින්න තියෙන කාලේ රාත්‍රී කාලේ එලිමහනේ ඔවුන් මේ වෙස්මුණු සහිත නිර්මාණයන් බොහෝමයක් රඟ දක්වන්නේ. ඉතින් මේ ශාන්ති කර්ම පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා මේ තෙත්වණේට රොතු දීම ඔවුන් මේයින් බලාපොරොත්තු වුණා. ඒ වගේම තමයි දේවපතේ මතුපිට දිස්නියක් ලබා ගැනීම කියන කාරණාව. මේ රාත්‍රී කාලයේදී බොහෝ විට අතීතයේදී ලාම්පුවල මේ ගින්දරේ ආලෝකයෙන් තමයි මේ රඟ දැක්වීම බොහෝමයක් කරන්නේ. ශාන්ති කර්ම, යාතු කර්ම පැවැත්වෙන්නේ බොහෝමයක් වැඩ සිද්ධ වුණේ මේ ගිනි දැල්වල ආලෝක කදම්බ යට. ඉතින් මෙන්න මේ ආලෝකය සමගින් මේ වෙස්මුහුණට අවශ්‍ය මේ දීප්තිමත් භාවය, මේ වර්ණයන් තවත් මතු කර දැක්වීම සඳහාත් මෙන්න මේ ඔවුන් කරා වූ මතුපිට ආලේපනය ඉතාමත්ම වැදගත් වුණා. හොඳයි දුවපතේ, අපි දැන් වෙස්මුහුණක් සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මොකද්ද? එහි පියවරයන් මොනවාද? ඒ පියවරයන් තුළ අපට අත්විඳීමට ලැබුණු අලුත් වචන මොනවාද කියන එක පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරා. දැන් අපි කතා කරනවා වෙස්මුහුණු ශිල්පීන් විසින් නිර්මාණය කරන වෙස්මුහුණු වර්ණ මේ වෙස්මුහුණු වර්ගයන් මොනවාද කියන කාරණාව පිළිබඳව. ඔවුන් මම කලින් සඳහන් කරා විවිධ අවශ්‍යතාවයන්ට අනුව විවිධ වෙස්මුහුණු නිර්මාණය කරා කියන කාරණාව. ඉතින් දෙවිතේ ඔවුන් ප්‍රධාන වශයෙන් වෙස්මුහුණු විවිධ කාණ්ඩයට නිර්මාණය කරනවා. ඒ යටතේ මේ රජ මුහුණු, ඒවයි තමයි රාක්ෂ මුහුණු, යක්ෂ මුහුණු, නාග කන්‍යා මුහුණු, සන්නි මුහුණු සහ කෝලම් මුහුණු කියලා විවිධ කාණ්ඩයට ඔවුන් වෙස්මුහුණු නිර්මාණය කරනවා. ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් අපි හඳුනා ගන්නවා මේ නිර්මාණය යටතේ. දූපතේ එකක් තමයි මේ කාල්පනික රූප සහිත වෙස්මුහුණු. කාල්පනික, ඒ කියන්නේ මේ ඔවුන් මනෝමයෙන් සිතලා ඒ මනෝ පරිකල්පනය තුළින් කරනු ලබන වෙස්මුහුණු. සැබෑ ලෝකයේදී අපිට අප දැක නැති නමුත් ශිල්පීය පරිකල්පනය තුළින් බිහිවන වෙස්මුහුණු, ඒව තමයි කාල්පනික රූප සහිත වෙස්මුහුණු කියලා කියන්නේ. උදාහරණයක් විදිහට යක්ෂ, රාක්ෂ, ඒ වගේම සන්නි මුහුණු, දේව මුහුණු, නාග මුහුණු, ඒ වගේම ගුරුළු, ඔය වගේ විවිධ වෙස්මුහුණු මෙන්න මේ කාල්පනික රූප වෙස්මුහුණු වලට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්වභාවික චරිත ආශ්‍රිත වෙස්මුහුණු, නැත්තම් සමාජයේ එදිනෙදා ශිල්පියාට ඇස ගැටුණු, අපිට ඇස ගැටෙන පුද්ගල චරිත ආශ්‍රිත වෙස්මුහුණු, මෙන්න මේ ස්වභාවික චරිත ආශ්‍රිත වෙස්මුහුණු වලට අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඒ යටතේ පුතේ රජ බිසව, ඒ වගේම රාජතුමා, අනබෙරකරු, හේවාය, ජසය, ලෙන්චින, පොලිස් බට, ඔය වගේ විවිධ නාට්‍යම නාට්‍ය කටයුතු සඳහා සහ විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන ජන කලා අංගයන් සඳහා අවශ්‍ය වන නිර්මාණයන් මෙන්න මේ වෙස්මුහුණු ශිල්පීන් අතින් සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ නිර්මාණය කරනු ලැබූ වෙස්මුහුණු වල ලාංකේය ජන සමාජයේ භාවිතය මොකක්ද කියන එක අපි චුට්ටක් හොයලා බලමු. ඒ කියන්නේ ශිල්පියා වෙස්මුහුණු නිර්මාණය කළා, වෙස්මුහුණු කර්මාන්තයේ එතනදී කර්මාන්තයක් ඉදිරිය පවතිනවා. ඒ තුළ අපි කතා කරා නිර්මාණයේ සිට ශාකයේ සිට වෙස්මුණ නිර්මාණය දක්වාම ඌ ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි කතා කරා. ඒ තුළ ඌ කලාත්මක නිර්මාණයන් සහ වර්ණ භාවිතයේ සියලු මංගල ලක්ෂණ පිළිබඳව අපි කතා කරා. මේ සියල්ල ඇතුළත් කළා වූ වෙස්මුණු ලාංකීය ජන සමාජයේ කිනම් භාවිතයක් සඳහා නැත්නම් මොන වගේ භාවිතයකටද අපි යොදා ගන්න කියන කාරණාව අපි කෙටියෙන් විමසලා බලමු. දෙපති බොහෝ විට මා මේ පාඩම අතරත් නිතර නිතර සඳහන් කරා මේ ශාන්ති කර්ම සඳහා. දැන් බොහෝ විට ඔබ දන්නවා අපේ ගම් දනව් වල බොහෝ විට නගරයේ පවා මේ ශාරීරික සහ මානසික ව්‍යාධි සඳහා නැත්නම් මේ බිඳ වැටීම් ඉදිරියේ ලාංකීය ජනයා හුරු වෙලා ඉන්නවා මේ ශාන්ති කර්ම වල පිහිට පතන්. ඉතින් ඉතිහාසයේ සිට ඔවුන්ගේ මේ මනෝමය වශයෙන් මනෝමය උන්නතියක් සඳහා ඔවුන් මේ ශාන්ති කර්මයන් වල පිහිට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා මේ ශාන්ති කර්ම සඳහා බොහෝ විට යකදුරන් සන්නිහා යක්ෂ වේශයෙන් මේ ශාන්ති කර්ම සිද්ධ කරනවා. ඉතින් මේ සන්නි මුහුණු සහ යක්ෂ මුහුණු බොහෝ විට මෙන්න මේ ශාන්ති කර්ම සඳහා ප්‍රබල යොදා ගැනීමක් වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙස් මුහුණු කර්මාන්තයත් එක්ක බැඳිච්ච ඉතා ප්‍රබල තව නිර්මාණාංගයක් තමයි මෙන්න මේ ශාන්ති කර්මය කියලා කියන්නේ. ඉතින් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඔබ දැක ඇති රූපවාහිනිය සහ අන්තර්ජාලය ඇසුරින් ඔබ බලන්න මේ ශාන්ති කර්මවල අපට අදටත් දකින්න පුළුවන් වෙස් මුහුණු භාවිතා කරන ආකාරය. ඒ වගේම තමයි ප්‍රාසාංගික ක්‍රියාකාරකම් සඳහා. මොනවාද පුතේ, ගොඩක් වෙලාවට මේ පාරම්පරික නර්තන අවස්ථා සඳහා ඔබ දන්නවා ලංකාව කියලා කියන්නේ අති විශිෂ්ට වූ නර්තන සම්ප්‍රදායන් සහිත රටක්. අපේ නර්තන සම්ප්‍රදායන් ලෝකයේ මවිත කළ නර්තන සම්ප්‍රදායන් වලින් හෙබි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ නර්තන සම්ප්‍රදාය නැත්නම් මේ නර්තන ශෛලීන්ට අවශ්‍ය ඒ මුහුණු සඳහා අවශ්‍ය අංගයක් විදිහටත් මේ වෙස් මුහුණ යොදා ගන්නවා. ඒ වගේම මේ ප්‍රාසාංගික කොටසේදීම දුවේ පුතේ මේ ගැමි නැටුම් සඳහා සහ ගැමි නාට්‍ය වැනි අංග සඳහාත් ඒ වගේම රූකඩ යම් යම් අවස්ථාවල රූකඩ නිර්මාණයේදීත් මේ රූකඩ පෙන්වීම වගේ කලා අංගයන්ගේදීත් බොහෝ විට මෙන්න මේ වෙස් මුහුණු මේ ශිල්පීන් විසින් නිර්මාණය කරා වූ වෙස් මුහුණු භාවිතා කිරීම අපට දක්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ අද දවසේදී අපි වෙස් මුහුණු කර්මාන්තයේ පිළිබඳව මම හිතන්නේ සරලව කතා කරා මුල සිට බොහෝ කරුණු ඔබට එහි තිබෙන විශේෂ ලක්ෂණයන්, එහි තිබෙන රසතැන් සහ එහි තිබෙන භාවිතය පිළිබඳව. ඉතින් මෙන්න මේ වටිනා කියන ජනකලා කර්මාන්තය ඉදිරියටත් අනිවාර්යෙන් ලංකාව තුළ රැක ගැනීම ඔබගේත් අපගේත් අනිවාර්ය වගකීමක් වෙනවා. මොකද මේ අනාගත පරපුරට අපි දායාද කළ යුතුයි. මේ පිළිබඳව අපි වැඩිපුර අධ්‍යයනය නිරත විය යුතුයි සහ විස්මූණු කර්මාන්තය පිළිබඳව අපිට උගත හැකි නම් නැත්තම් මේ විස්මූණක් නිර්මාණය කිරීම අපිට සාම්ප්‍රදායික ක්‍රමවේදයන් යටතේ ඉගෙන ගැනීමේ හැකියාව තිබෙනවා නම් එය ඉතාමත්ම වැදගත් කාරණාවක් මේ කාලවකවානුව තුළ ඉතින් ඒ පිළිබඳව ඔබ නිරන්තරයෙන් තොරතුරු හොයලා බලන්න. වෙස් මුහුණු පිළිබඳව අපි නිරන්තරයෙන් කියනා වගේ වෙස් මුහුණු පිළිබඳව අවශ්‍ය රූපසටහන් සහ වෙනත් වැඩිතර පොත්පත් කියවන්න සහ ඔබට අවශ්‍ය විශේෂ නිදේශය තිබෙනා වූ අංගයන් සඳහා ඔබ නිවසේදී ඉතාමත්ම හොඳින් සූදානම් වන්න. එහෙමනම් දුවේ පුතේ අද දවසේ චිත්‍රකලා පාඩමෙන් අපි මේ විදිහට සමු ගන්නවා. ලබන සතියේදීත් අප චිත්‍රකලා පාඩම හා සම්බන්ධ වෙමු. ඔබ සෙලු දිනාටම සුබ සතියක් වේවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරුපියාණන්.